ගරු වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේක අපේ දෙවනි අයවැය. අපි ආණ්ඩුව ගද්දී අපේ රටේ ඩොලර් තිබ්බේ නැහැ. ඩොලර් රිංගියක් තිබ්බා. රුපියල් තිබ්බෙත් නැහැ. මෙන්න ඒ අතර මේ රටේ තිබුණ ආයෝජකව ඇවිල්ලා ආයෝජන ඔක්කොම නැති කරලා ආපහු හැරිලා ගියා. ඒ කියන්නේ අපි රටක් බාරගෙන ඉදී අපිට තිබ්බේ නැවතිච්ච රටක්. අන්න එහෙම රටක ඉඳලා තමයි අද මේ වෙද්දි අපේ භාණ්ඩාගාරය පුරවලා තියෙන්නේ. අපේ ආණ්ඩුවාවට පස්සේ අපි අපේ රට දේශපාලන හැටියට ස්ථාවරභාවයට පත් වුණා. අවුරුදු ගාණක් එහෙම නැතුව ඉඳලා මේ වෙද්දි අපේ රට යම් මට්ටමකට ආර්ථික වශයෙන්ුත් ස්ථාවරභාවයට පත් වෙලා තියෙනවා. අද ඩොලර් තියෙනවා බිලියන 6කට වඩා, අද රුපියල් වලින් තියෙනවා ට්‍රිලියනකට වඩා. දැන් අහනවා දැන් මොකද මේ වලට කරන්න කියලා. හරි, ඒක ඉස්සෙල්ලා අපේ ආණ්ඩුව නැත්තම් මොකද වෙන්නේ? අපේ ආණ්ඩුව නැත්තම් මේ විදිහට රුපියල් තියෙවිද? තියෙන්නේ නැහැ. එයි අපි නාස්ති කරන්නේ, අපි හොරා කන්නේ නැහැ, අපි ගජ මිතුරන්ට බදු සහන දෙන්නේ. අපි අපේ උපරිම කාර්යක්ෂමතාවයෙන් බදු නොගෙවන්නන්ගෙන් බදු එකතු කරලා දැන් ලක්ෂ 3කට වඩා අලුත් බදු ගෙවන්න එකතු වෙලා ඉන්නවා. අන්න එහෙම කාර්යක්ෂම වෙලා තමයි අපි මේ භාණ්ඩාගාරේ පුරවලා තියෙන්නේ. ඔව්, දැන් භාණ්ඩාගාරේ පුරවලා විතරක් මදි. දැන් අපිට ඉස්සරහට ගමනක් යන්න වෙනවා. දැන් අපි හොඳ අතිවාරමක් දාලා තියෙන ආර්ථිකයට, හොඳ අතිවාරමක් නැතුව උඩ හදන්න ගියොත් කඩන් වැටෙනවා. ඒ කියන්නේ අපි අපේ රාජ්‍ය සේවකයෝ ඉන්නවා, ගොවියෝ ඉන්නවා, ජනතාව ඉන්නවා. ජනතාවට සහනාධාර දෙන්න ඕනේ. නමුත් ජනතාවට සහනාධාර දෙන්න නම් වෘත්තිකයන්ට පහසුකම් දෙන්න නම් හොඳ ආර්ථිකයක් තියෙන්න ඕනේ. අන්න ඒ ආර්ථික ස්ථාවරභාවය තමයි අපි හදාගෙන තියෙන්නේ. ඉතින් අපිට ඇයි අපිට හොඳ මුල් විනයක් තිබුණා. කාර්යක්ෂමතාව, අපේ කාර්යක්ෂමතාව අපේ හොඳටම හොඳයි. ඒ වගේම අපි මේක තවත් ඉස්සරහට ගෙනියන්න අපි හොඳ රේට් පාරකට දාලා තියෙනවා. හොඳ එන්ජින් එකක් තියෙනවා. දැන් මේ හරි දිශාවට යන්න නම් අපිට තව තවත් අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න වෙනවා. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ අපේ දේශීය ආර්ථිකය වර්ධනය කරන්න ඕන කියලා. දැන් මේ දේශීය ආර්ථිකය ගැන කතා කරද්දී අපි වාණිජ පරේෂණ වාණිජකරණය කිරීම සඳහා අපි රජයේ බිලියන 1.2ක් වෙන් කරලා තියෙනවා. අපි පරීක්ෂණ කළාට වැඩක් නැහැ වාණිජකරණය වෙන්නේ නැත්තම්. ඒ වගේම අපේ විධාතා මධ්‍යස්ථාන හරහා විධාතා වැඩි පිළිවෙලට වැඩි මුදල් ප්‍රමාණයක් මෙවර ආදායම් වෙන් කරලා තියෙනවා. ඒ විධාතා මුදල් යන්නේ අර සුළු කර්මාන්තකරුවන් ගමේ ඉන්න සුළු කර්මාන්තකරුවන් උඩට නංවන්න ගමට තාක්ෂණය දීලා. එතනින් තමයි ගමට මේ අපි අපේ රට ළඟා කරගත්ත ආර්ථික වර්ධනය ගමට ගෙනියන්නේ. ඒ වගේම ආයෝජන වලට අපි හොඳ තෝතැන්නක් වෙලා තියෙනවා. අද අපේ රට ආයෝජන වැඩි වෙලා තියෙනවා පහුගිය ආණ්ඩු යටතේ. ඒ වගේම කර්මාන්ත කලාප ඇති කරලා තියෙනවා. කර්මාන්ත කලාප වලට මිලියන 5000කට වඩා මෙවර ආයවැයම් වෙන් වෙලා තියෙනවා. තොරතුරු තාක්ෂණ වෙනුවෙන් වැඩිපුරක් වෙන් කරලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි අපි ආර්ථිකය හදන්නේ. නමුත් අපේ ආණ්ඩුවක් තිබ්බේ නැත්තම් මොනවා වෙයිද? මොකද්ද ඉස්සර කරන්න ඇවිද්දි? අපේ රටේ සම්පත් කුණු කොල්ලට විකුණ ඒ වලින් කකා හිටියා විතරක් නෙමෙයි, ඩීල් දාලා හොරකම් කරලා නේද? දේශපාලඥයෝ තමයි පොහසත්. අද අපේ කවුරුවත් මෙතන පොහසත් නැහැ. අපි තම තමන්ට සල්ලි තියෙන එක ඇත්ත. හොරා කාලා පොහසත් නැහැ. අන්න එහෙම සංස්කෘතියක් අපි හදලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය වෙන නිෂ්පාදන ආර්ථිකයේ වර්ධනය කළා විතරක් මදි. අපිට අවශ්‍ය වෙන අර කිව්වා වගේ මේ අපි අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කාර්යක්ෂම රාජ්‍ය සේවයක්. ඉතින් ඒ නිසා තමයි අපි බඳවගත්තේ. අපි දන්නවා අපේ රටේ ආර්ථික තත්ත්වයක් විදිහට රජයට බඳවාගත්තේ නැහැ රාජ්‍ය සේවකයින්. ඒක නවත්තලා තිබ්බා. දැන් අපි ඒක පටන් අරගෙන ඉතින් අපි දැනටවත් 75,000කට අධික ප්‍රමාණයක් රාජ්‍ය සේවකයෝ බඳවා ගනිමින් ඉන්නේ අරගෙන තියෙනවා දැනටම. ඉතින් එහෙම අනවශ්‍ය විදිහට බඳවා ගත යුතු නැහැ. අනවශ්‍ය විදිහට රාජ්‍ය සේවයට බඳවා ගත්තොත් ඒක නැවතත් අපේ බැලන්ස් එක නැති වෙලා ආයවැය බැලන්ස් එක නැති වෙලා ආය කඩාවැටෙන්න පුළුවන්. ඒ නිසා අපිට ක්‍රමානුකූලව තමයි රාජ්‍ය සේවයට බඳවා ගන්න වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. අපි අපේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කළ යුතුයි. අනේ ඒ නිසා තමයි ගිය පාර ආයවැය වැඩි මුදලක් අපේ රාජ්‍ය සේවකයන්ගේ පරිණඩි වෙනින් වැය කළේ. ඉතින් අපි දන්නවා 2025 ආයවැය පරිඩි වැඩි කළා. කවුරුත් ඉල්වෙනවා පරිඩි වැඩි කරන්න කියලා වෘත්තිකයෝ. කවුරුත් කෑගේ හැවෙන. නමුත් වැඩි කළා. ඇයි ඒ? අපිට අවශ්‍ය වෙනවා රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කරන්න. රාජ්‍ය සේවකයා තෘප්තිමත් නැත්නම් හරියට වැඩක් වෙන්නේ නැහැ. දැන් අපි දන්නේ නැහැ කොයිතරම් දුරට දැන් ඒ රාජ්‍ය සේවයේ වැඩ වෙනවද කියලා. නේද? පැය දෙකක් වැඩ කරන එක්කෙනා දැන් පැය 6-8 වැඩ කරනවද අපි දන්නේ නැහැ. තාම ප්‍රශ්න තියෙනවා. මම කියන්නේ හොඳට එහෙම වෙලා කියලා පරිඩි වැඩි කරපු පළියට. නමුත් අපේ උත්සාහය තිබ්බේ පඩි වැඩි කලන්න ඕනේ. අපි පඩි වැඩි කළා. ඒ වගේම ඒ පඩි වැඩි කරපු 2025 අප්‍රේල් වලින්ද අපි කිව්වා අපි ආයෙ නැවතත් 2025 ජනවාරියේ පඩි වැඩි කරනවා කියලා. දැන් මෙවර ආයවැයි මිලියන වෙන් කළා තියෙනවා. මිලියන මට මතක හැටියට ඒක බිලියන 1.100ක් බිලියන 100ක් වෙන් කළා තියෙනවා. පඩි ගෙවන්න රාජ්‍ය සේවකයාගේ මෙවර ආයවැයි 130ක් ආය වැඩි වෙනවා. ඒ අපි 130ක් ගිය පාර වැඩි කළා. ඉතුරු 70 දෙකට බෙදලා 2026 ජනවාරි 2027 ජනවාරි විතර තමයි අපි පඩි වැඩි කළේ. ඉතින් අපි රාජ්‍ය සේවකයන්ට සලකලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ගිය පාර අපි සඳහන් කළා එක්ස්ට්‍රා ඩියුටි ඕටි ඒ වලට අපි අනුපාතය අඩු කළාට එකක් තියන් කියන්න පුළුවන් අනුපාතය අඩු කළාට අපි ඒ අනුපාතය ගණන් බැලුවේ 2027 පඩියට. හැබැයි මොකද උනේ ගිය පාර ආයවැයෙන් පස්සේ විපක්ෂයේ සමහර අය නිකන් රාජ්‍ය සේවකයන් වැවිස්සුවා සෝෂල් මීඩියා වලින්. අවුසලා මේ වැඩි වෙන්නේ නැහැ මේක විජ්ජාවක් කියලා කිව්වා. හැබැයි රාජ්‍ය සේවකයෝ දැනගත්තා අප්‍රේල් මාසේ අන්තිමට පඩිය ගද්දි ඒගොල්ලන්ගේ පඩි වැඩි වෙලා කියලා. අන්න ඒ ප්‍රමාණයටම ජනවාරි මාසෙත් පඩිය ගද්දි රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි වෙනවාමයි. ඉතින් ඒ නිසා අපි ඒ විතරක් නෙමෙයි අපි ගොඩක් දේවල් කළා. මූලික වැටුප වැඩි කරා විතරක් නෙමෙයි වාර්ෂික වැටුප් වර්ධනය 80% ගිය පාර වැඩි කළා. ඒ වගේ ගිය පාර කරපු දා ගොඩක් තියෙනවා. හැබැයි අපේ ආණ්ඩුවක් තිබ්බේ නැත්තම් මෙහෙම පඩි වැඩි කරයිද? මෙහෙම පඩි වැඩි වෙන්නේ නැහැ. පඩි වැඩි කරන්න එහෙම ප්ලෑන් එකක් තිබ්බේ නැහැ කොහොමද? ඒ නිසා තමයි රට කඩන් වැටුනේ. අද දුප්පත්කම ගැන කතා කරනවා විපක්ෂයේ මන්ත්‍රීවරු. දුප්පත්කම ඇති කළේ කවුද? රට හිඟන තත්ත්වයට පත් කළේ කවුද? අපිට ඒ නිසා තමයි අපි කිව්වේ අපේ මැක්‍රෝ ඉකොනොමි එක ඒක හදා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක හදලා තමයි ගමට යන්න ඕනේ ඒ ආර්ථික ප්‍රතිලාභ. දැන් අපි කරමින් ඉන්නේ ඒකයි. ඒ නිසා තමයි අපේ නොයෙකුත් ව්‍යාපෘති වලට ග්‍රාමීය ග්‍රාම ශක්ති ව්‍යාපාරයතු සියලුම ගොඩක් දේවල් වලට දැන් මුදල් වියදම් කරන්න අපි තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ දැන් සමහර අය කියනවා අපි වාහන මිලදී ගන්න මිගින 12,500ක් වියදම් කරනවාලු. ඇයි අපි වාහන මිලදී ගන්න? වාහන මිලදී ගන්නේ අද අපේ රාජ්‍ය ආයතනවල වාහන නැහැ. වාරි මාර්ගය ගත්තොත් වාරි මාර්ගයේ වැඩ කරන්න ඒකට අවශ්‍ය යන්ත්‍ර උපකරණ නැහැ. අර කිව්වා වගේ පරිසර අමාත්‍යාංශය නේද මේ වනජීවි හැම අමාත්‍යාංශයක්ම අපේ අමාත්‍යාංශය ගත්තත් වාහන නැහැ. ඉතින් වාහන නැත්තම් කොහොමද? ඒකත් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කරන්න අවශ්‍යයි. අපි අපේ ව්‍යාපෘති ඒවා පොළවේ පැලක දැන් කියන අපි ව්‍යාපෘති කරලා අඩුවිලුක ව්‍යාපෘති වල ප්‍රතිශතය අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒක විතරක් නෙමෙයි අපි කොච්චරක් ව්‍යාපෘති වලට වැය කළාද කියලා කියන්න වෙනවා. ලොකු ගාණක් වැය කරලා පොඩ්ඩක් කරන්න පොඩි ගාණක් වැය කළොත් 99%ක් වියදම් කරන්නත් පුළුවන්. අපි අනිත් එක අපි මාස 8යි ආයවැය තිබ්බේ අප්‍රේල් මාසේ මේ රාජ්‍ය සේවයත් එක්ක. ඉතින් ඒ නිසා මාස දෙකක් ඡන්දෙට ගියා. එතනත් නැවතුණා. ඒතරම එහෙම ගත්තොත් මාස 6යි. මාස 6 ප්‍රගතිය තමයි. නමුත් අපි ඉතිහාසය ගත්තොත් මීට වඩා අඩුවෙන් වියදම් කරපු ප්‍රතිශතය තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම අපි ඒ වගේම දැන් මේ වියදම් කර මේ වාහන ඒ නිසා වාහන කියන්නේ මේ දැන් ප්‍රචාරයක් කරන මේ වාහන අරන් තියෙන මන්ත්‍රීවරුන්ට කියලා. මන්ත්‍රීවරුන්ට නෙමෙයි අපි V8 ගන්න කතා කළේ නැහැ. V8 ගන්න කතා කළේ නැහැ අපි. අපි කිව්වේ කැබ් දෙනවා කියලා. ඇයි ඒ කැබ් දෙන්නේ? මේ 225ක් නෙමෙයි කැබ්. අපේ ඉන්න ඇමතිවරු 50කට විතර නියෝජ්‍ය ඇමතිවරුත් එක්ක. ඒ අයට මුකුත් වහන අවශ්‍යතාවක් නැහැ සාමාන්‍ය මන්ත්‍රීවරුන්ට. අපේ මන්ත්‍රීවරු පඩි ගන්න නැතුව වැඩ කරන්නේ. දැන් ප්‍රාදේශ සභා සභාපති කෙනෙකුත් වාහනයක් තියෙනවා. හරි ඒක අපේ වැඩක් නේ. ඒක අපේ වැඩක් නේ. ඒක වැඩක් නැහැ නේ. ඒක අපේ සංස්කෘතිය. අපි හොරා ගන්නෙත් නැහැ. කවුද හොරා කෑවේ? ඔය හොරා කාපු සංස්කෘතියනේ ඉන්නේ. හරිද? හොරා කාලා වාහන කීයක් පාවිච්චි කළාද ඔයගොල්ලෝ? හරිද? ඔයගොල්ලෝ වාහන පාවිච්චි කීයක් පාවිච්චි කළාද? පෙට්‍රල් ලීටර් කීයක් කෑවද? එක්කෙනාටද ගත්තේ? මුළු පවුල් පිටින් ගත්තේ වාහන. පවුල් පිටින් රජයේ මුදල් ආභාවිතා කළේ. ඔයගොල්ලෝ එහෙමයි. මේ අපි මේ බොහොම අහිංසක විදියට බොහොම සරල විදියට අපි ජීවිත ගත කරන්නේ. මම ඒක සාධාරණීකරණය කරන්නේ නැහැ මම. නමුත් මේ බොරු කරන්න එපා. අපි වාහන ගන්නේ හරිද? ඔයා ඉන්නකෝ මේ අපිට කතා කරන්නේ. ඔයා ඉන්නකෝ හරිද? අපේ මේ වාහන ගන්න මේ පුද්ගලික පාවිච්චි කර නෙමෙයි. හරිද? මන්ත්‍රී කෙනෙක් නා වැඩ කරන්න තියෙනවා. රාජකාරී කටයුතු මේ වාහන ගන්න. හරිද? ඒ වගේම හරිද? ඒ වගේම අපි දන්නවා දැන් අපේ රටේ සමහර අයට වාහන දෙනවා.
ඔබතුමායි කාලේ තව විනාඩි 2යි කරුව ඇමතිතුමනි.
වාහන දෙනවා අපේ රටේ සමහර අය නිලධාරීන්ට. හැබැයි ඒ නිලධාරී වාහන ගන්න අතරතුර පර්මිට් එකක් ගන්නවා. එහෙම කාලයකුත් තිබ්බා. හරිද? එතකොට දැන් අපි අපිට තියෙන අපේ වෛද්‍ය ක්ෂේත්‍රය ගත්තොත් මම කතා කරන්නම්. වෛද්‍ය ක්ෂේත්‍රයේ තියෙනවා වෛද්‍ය ක්ෂේත්‍රය කියන්නේ අර මේ අර මේ මේ එලවන්ස් එක ට්‍රාන්ස්පෝර්ට් එලවන්ස් එක තිය යුතු කාණ්ඩයක්. ඒක අපේ දෙනවා 22.99 චක්‍රලේඛනේ. ඒක ඇතුලේ පස්සේ සඳහන් වෙලා තියෙනවා වෛද්‍ය ක්ෂේත්‍රය අයටත් එතනට ඒ අය එකම තලයේ ඉන්නේ. නමුත් එහෙම වෛද්‍ය ක්ෂේත්‍රයට ලැබුණේ නැහැ. ඒ නිසා තමයි ඩැට් ඒ කියන්නේ ඩිස්ටර්බන්ස් අවේලබිලිටි ඇන් ට්‍රාන්ස්පෝර්ට් එක එලවන්ස් එක. ඒක දුන්නේ 2015 අන්තිමට දුන්නේ. දැන් දෙන්නේ 35,000 දෙනවා දැනට. ඒක 2015. අපි දන්නවා අපි සෙන්සිටිව්. අපි සංවේදී. අපේ රාජ්‍ය ශ්‍රේණිය අපි සංවේදී. ඒක අපි කියන්න ඕනේ. හරි නමුත් හරිද? පර්මිට් ගැන අපි කොහොමද කතා කරමු? පර්මිට් එක නෙමෙයි. ඇයි පර්මිට් එක ගන්න ඉල්ලන්නේ විකුණන්නද? පර්මිට් එක ඉල්ලන්නේ විකුණන්නද කාට හරි? මේක විකුණලා කාටද යන්නේ සල්ලි? බිස්නස් කරන අයට සල්ලි යන්නේ. හරිද? හරි ડોක්ටර්ස් විතරක් නෙමෙයි ලංකාවේ ගොඩක් දෙනෙක් ඉන්නවා. හරි රාජ්‍ය සේවකයෝ ගොඩක් ඉන්නවා. පර්මිට් දෙන්න පටන් ගත්තේ සිරිමාව බණ්ඩාරයේ කාලේ. ඒවා දුන්නේ එක්තරා මේ රාජ්‍ය සේවකයින්ට. හරි ඉතින් ඒ නිසා හරිද? අපි හරිද? අපි කියනවා අපිට ඔවුන්ට සාධාරණ අපේ වෛද්‍යවරුන්ට විතරක් නෙමෙයි මේ රටේ ඉන්නේ සියලුම නිලධාරීන්ට. මොකද අපි රටහර යනවා නිලධාරීන්. වෘත්තිකයෝ හරිද? එතකොට අපි හැමෝටම අපි සංවේදී. ඒ නිසා අපි ඒ විදිහට මේ කිසිම දෙයක් කරන්නේ. මොකද මම ඉස්සලා කිව්වා ඉස්සලා ආර්ථිකය හදන්න ඕනේ. ආර්ථිකය හදන්න නැතුව හැමෝටම සල්ලි බෙදන්න ගියොත් ඒක නෙමෙයි අපි. හැමෝටම මේ සුභසාධනය කියලා කෑම බෙද ගියොත් බඩු බෙද ගියොත් ඒක නෙමෙයි දේශපාලනේ.
ඔබතුමායි කාලය අවසන්යි කරමු.
අපි අපිට ප්‍රතිපත්ති තියෙනවා. ඒ නිසා අපි නැවත වරවත් කියන්නේ අපි සියලුම රාජ්‍ය සේවකයන් අපි සංවේදී. අපි අහන්න කැමති ඒගොල්ලන්ගේ දුක. ඒ නිසා අපි යන විදිය අපි ආර්ථිකය හැදුවා. දැන් ඊළඟට ආර්ථික ප්‍රතිපාදක ගමට යන විදිය තමයි අපි දැන් අත්කතරේ බොහොම ස්තුතියි මට වෙලාව දුන්නට.